चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं। धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस् भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहतज्ञानचारस्य दशबलधरस्य चतुवेसारज्जविशारदस्य सब्बसत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बज्ञुनो सम्मा सम्बुद्धस्य। नमो तस् भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहतज्ञानचारस्य दशबलधरस्य चतुवेसारज्जविशारदस्य सब्बसत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बज्ञुनो सम्मा सम्बुद्धस्य। नमो तस् भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहतज्ञानचारस्य दशबलधरस्य चतुवेसारज्जविशारदस्य सब्बसत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बज्ञुनो सम्मा सम्बुद्धस्य। साधु साधु साधु।
සම්ම සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම. අද පුරපසළොස්වක පොහොය දවස. සුවිශේෂී වැඩසටහනකින් ඔබ හමුවන අද මේ දවසේ ඉඳලා හැම පොහෝ දවසකම අපි බලාපොරොත්තු වෙනවා කංකා විතරණී හෙවත් සැක ඇති තැන් විශේෂයෙන් තරණය කිරීම, විශේෂයෙන් සැක ඇති තැන් තරණය කිරීම පිළිබඳව අපි වැඩසටහනක් ඔබ වෙතගෙන ඉන්න කල්පනා කරනවා. අද දවසේ අපේ සම්පත් දායකයාණන් බවට පත්වන්නේ නොයසෙනම් අපට මේ සදුස්තැන් නිදොස් කර දෙන්නට සහ නිදොස්තැන් වඩාත් නිදොස් යැයි තහවුරු කර දෙන්නට අද දවසේ මෙහි සම්ප්‍රාප්තව සිටින්නේ අපේ රටේ විශාල පරාසයක් තුළ විහිදුණු දැනුම් සම්භාරයකට උරුමකම් කියන ඒ වගේම ඒ දැනුම හරහා කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් බෙහෙවින් ඇති කරගෙන ගිහි පැවිදි දෙපාර්ශවයේම ඒ අය එක්ක විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවන් පවත්වමින් ධර්මයේ ගවේෂණය කරමින් නොයසෙනම් මේ තමන්ට ශ්‍රී සද්ධර්මයේ ගැඹුරු අර්ථය නැත්නම් මේ සමුදයාර්ථය මනවින් අවබෝධ කර ගැනීමට ස්වයං අධ්‍යයනයක විටක නිරත වෙමින් එක් ග්‍රන්ථයක් එක් මූලාශ්‍රයක් සොයා ගන්නට විවිධාකාර වූ ස්ථානවලට වෙහෙස නොබලා දුර නොබලා කාලය නොබලා යමින් වෙහෙස විඳිමින් මෙවැනි ආකාරයට තාක්ෂණය දියුණුව නොපැවති කාලයක එවැනි දෑ ගවේෂණය කරමින් හදාරමින් තමන්ගේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන පාලි භාෂාව ඉතාමත්ම මැනවින් ස්ව උත්සාහයෙන් කරගෙන නැත්තං එහි හොඳ මනා පරිචයක් ලබාගෙන පළමුකොට 90 දශකයේ මුල් භාගයේදී පමණ අභිධර්මය පිළිබඳව ඇල්මක් ඇති වෙලා ඒ හැදෑරිය යුතුයයි කියා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ඉන්න අනතුරුව සූත්‍ර සහ විනය කියන පිටකත් ද්වය පිළිබඳවත් අවබෝධයක් ලබාගෙන අවසානයේ ත්‍රිපිටකය පිළිබඳවම ත්‍රිපිටක පොත් වහන්සේලා ඇසුරුනිසුරු කරගෙන මනවින් අවබෝධ කරගෙන සැක ඇති එක් වචනයක් පිළිබඳව එහි තේරුම ගවේෂණය කරන්නට නැත්නම් ඒ තේරුම නිසි තේරුමම ලබා ගන්නට ශබ්දකෝෂ විශ්වකෝෂ තරණය කරපු අපේ කාලේ දිරිය පුත්‍රයෙක් කියන්න පුළුවන් නොයසේනම් නොපසුබට උත්සාහයෙන් සහ සිහියෙන් යුක්තව කටයුතු කරලා ඒ නිසාම යසසින් වැඩුණු නමුත් විද්‍යුත් මාධ්‍ය හරහා ඔබ මින් පෙර බහුල ලෙස දැක නැති චරිතයකට අපි ඇරයම් කරේ. එතුමා තමයි අද සැපත්ව සිටින්නේ. එතුමා මහා විශාල වැඩ කොටසක් කරනවා නොවේසෙනම් මහා උත්තුංග පින්කමක් සිද්ධ කරනවා. ඒ තමයි මේ ත්‍රිපිටක පොත් වහන්සේලා තුල එන ශ්‍රී සද්ධර්මය සංයුක්ත තැටියකට ගොනුගත කරලා එය එකතු කරලා නොමිලේ මේ රටේ ජනතාවට බෙදා හදා දෙනවා. ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ Tamanට හමු වෙන්නේ කවුරුන්ද? ඔහුට හෝ ඇයට මේ ශ්‍රී සද්ධර්මය නිසි පරිදි ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ජංගම දුරකථනයේ හෝ වේවා නැත්නම් තමන්ගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයේ වේවා වහා තබාගෙන අවශ්‍ය විටකදී ප්‍රයෝජන ගැනීම සඳහා පරිශීලනය කිරීමට පහසු වෙන පරිදි එතුමා ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා සංයුත තැටිවල ගබඩා කරලා පරිත්‍යාග කරනවා. මේ ඉතාමත්ම වැදගත් වැඩසටහනක්. ඒ සියලු කටයුතු කරන මේ මහා දැනුම් ගබඩාවක් නොවේසනම් ජංගම පුස්තකාලයක් හා සමාන බුදුදහම් පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැනැති සමින්ද රණසිංහ මහත්මයයි අපිත් එක්ක අද එකතු වෙන්නේ. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා බොහෝම ගෞරවයෙන් දයාවෙන් යුක්තව. සුපින්වත්නි, මේ වැඩසටහන කංකා විතරණී නමින් නම් කරලා ඔබ හැම දිනාටම අලුත් අත්දැකීමක් හැටියට සමීප කරවන්නට කල්පනා කරද්දී අපි හිතනවා මුල ඉඳලම පටන් ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා අපි බෞද්ධයන් හැටියට ඔබත් මමත් බොහොම ගෞරවයෙන් උජාරුවෙන් සමහර විටක කතා කරනවා. අපි සිංහල බෞද්ධයෝ, අපි ලාංකීය පුත්‍රයෝ. ඒ වගේම බෞද්ධෙක් වෙන්නට ඔබ සතු සුදුසුකම් කවරේද? ඔබ දන්නා බුදුදහම කුමක්ද? ඔබ දන්නා ධර්මය, ඔබ අසා ඇති ධර්මය, ඔබ දරන්නා වූ ධර්මය නිවැරදිද? මේ අද අපි ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. ඒ ධර්මය නිවැරදිද ඔබ දරන, ඔබ යන මඟ හරිද වැරදිද කියන කලින් මේ අමිල නිමල ශ්‍රී සද්ධර්මය අපට ලැබුණේ කොහොමද කියලා මූලාශ්‍ර ඇසුරු කරමින් අවබෝධයක් ලබා ගැනීමයි අද සමාරම්භක වැඩසටහනේ අපේ ප්‍රයත්නයේ බවට පත් වෙන්නේ. ධර්මයේ කොටස් කෙලෙසකට බෙදා ඇද්ද? ඒ ධර්මයේහි අන්තර්ගතය, ඒ ධර්මයේහි ප්‍රමාණාත්මක බව කොච්චරද? ඒවා ගුණාත්මකව පෙළ ගැසූ කල අප හැදෑරීමක් ආරම්භ කරනවා නම්, අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ කොතැන පටන්ද කියන කාරණය අද සාකච්ඡාවේදී ප්‍රමුඛ කොටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මා කැමති ඔබතුමාගෙන් ඒ ප්‍රශ්නයට පළමුවට පිළිතුරක් ලබා ගන්න. මේ ශ්‍රී සද්ධර්මය අපට ලැබුණේ කොහොමද?
ඔව්, තාම කාලෝචිත ප්‍රශ්නයක් ඇටියට සලකන්න පුළුවන් මේ ප්‍රශ්නය. භාගතුන් වහන්සේගේ කාලයේදී ධර්මය කොයි ආකාරයෙන් දේශනා වුණාද, කොපමණ ත්‍රිපිටකධාරීන් හිටියද, එහෙම නැත්නම් මොන වගේ දේවල්ද ධර්මයේ හැටියට සංග්‍රහ වෙලා තිබුණේ කියන ධර්ම කාරණාව ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. අපි එතනින් පටන් ගමු. මේ තිරේ දැක්වෙන්නේ භාගතුන් වහන්සේගේ දේශනාවේ අති දීර්ඝ බව දැක්කෙන ස්ථානය. ඉතින් මේ ධම්මසංගණී ප්‍රකරණයට ඇති අටසාලිනී අටකතාවේ මේ දව සඳහන් වෙනවා. භාගතුන් වහන්සේ භුක්තානුමෝදනා කරන කාලයේහි මදක් වැඩිකොට අනුමෝදනා කරන් දේශනා කරන විට ඒ දේශනාව දීඝ මජ්ඣිම නිකාය දෙකතරම්ම ප්‍රමාණවත් වෙනවා කියලා කියනවා. දීඝ නිකායට බණවර 64ක් තියෙනවා, මජ්ඣිම නිකායට බණවර 80ක් තියෙනවා. බණවරක් කියලා කියන්නේ පාලි අකුරු 8000කට. එතකොට භාගතුන් වහන්සේ භුක්තානුමෝදනාවක් මදක් වැඩි කියලා දේශනා කරනවා නම් බණවර 144ක් පමණ වෙනවා. ඉතින් හවසට පැමිණෙන පිරිසට භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මය කොපමණ ප්‍රමාණයක්ද කියනවා නම් සංයුත්ත අංගුත්තර නිකාය දෙක තරම්ම විශාලයි කියලා මේ ග්‍රන්ථය අපිට සඳහන් වෙනවා. ඒ කියන්නේ සංයුත්ත නිකාය බණවර 100ක් තියෙනවා, අංගුත්තර නිකායේ බණවර 120ක් තියෙනවා. ඒ අනුව කරණීය මත සූත්‍රය වැනි දේශනාවක් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ බණවර 220ක් තරම් වූ අති දීර්ඝ මට්ටමකින්. නමුත් ඒ භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන්ම මේ ධර්මය සම්පින්දණය කරලා ත්‍රිපිටකයට මේ ප්‍රමාණයක් සංග්‍රහ වෙනවා, අටකතාවට මේ ප්‍රමාණයක් සංග්‍රහ වෙනවා කියලා භාගතුන් වහන්සේගේ තීරණයක් මත තමයි මේ ත්‍රිපිටක අටකතා මුල් කාලයේදී සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් කරණීය මත සූත්‍රය පිටකේ තියෙන ගාථා 10යි. ඉතින් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් කියන්න පුළුවන්. අට කතාව විශාල ප්‍රමාණයක් සංග්‍රහ වෙනවා. මොකද කරණීය මත්ත සූත්‍රය දැන් අපි හදාාරණ ක්‍රමයට නෙමෙයි මේ කාලේ හදාරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ ත්‍රිපිටකයේ යම් ධර්ම කාරණාවක් හදාරන්න කියනවා පියවර පහකින්. ඒ කාරණාව තියෙන්නේ අංගුත්තර නිකායේ සෝතානුදත සූත්‍රයේ චතුක්ක නිපාතේ. ඉතින් එතනදී පියවර පහක් තියෙනවා. සුතා අහන්න ඕනේ පළවෙනි. දතා හරියට පාලියෙන් අහන්න ඕනේ මතක තබා ගන්න ඕනේ. වචසා පරිචිතා වචනය උච්චාරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. මේ පාලි වචනේ හරියට උච්චාරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ වචනෙන් වචනය මනසට නගා ගන්න ඕනේ. කොහොමද? ඒ වචනෙන් වචනේ තේරුම තමන් දැනගත යුතුයි. අට කතාව අනුව තමන්ගේ භාෂාව අනුව එය අවබෝධ කරගත යුතුයි. දිට්ඨියා සුප්පටිවිද්ධා ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුයි. යම් ධර්මකාරණාවක් මේ පියවර පහට හැදෑරුවේ නැත්නම් ඒ ධර්මකාරණාව සම්බන්ධයෙන් තමන්ට අදාළ වෙන කොටස් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඒ ධර්මකාරණාව නිසා තමන්ගේ කෙලෙස් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ධර්මදේශනා 100ක් 1000ක් ඇහුවත් අර පළවෙනියෙන් පටන් ගත්ත මනුස්සයම තමයි අන්තිමට ඉන්නේ. ඉතින් මේ පියවර පහට හදාරනවා නම් මේ පොතේ දැනුමක් පමණක් වෙන්නේ නැහැ. මේ විදර්ශනාව දක්වා වැඩුණ අති විශාල දැනුම් පරාසයක යෙදුණ ඉතාම සියුම් ඥානයක් සහිතව අවබෝධ වෙන මේ ගැඹුරු ප්‍රඥාවකින් අවබෝධ කරගත යුතු දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේගේ මේ අති දීර්ඝ දේශනාව කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට, කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට නැවත ප්‍රකාශ කරන්න බෑ. ඒ කාරණේ නිසා කිසිම රහතන් වහන්සේ නමකට භාගතුන් වහන්සේගේ මේ සම්පූර්ණ දේශනාව නැවත දේශනා කරන්න බෑ. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ මේ සිව්වනක් පිරිස දිහා තමන් වහන්සේගේ නුවණ සියොදලා අපිට දරන්න පුළුවන් ප්‍රමාණයෙන් ත්‍රිපිටකයට සහ අට කතාවට ගොනු කරලා ආනන්ද මහරහතන් වහන්සේට උගන්වලා තියෙනවා. ආනන්ද හාමුදුරන්ට උගන්වලා තියෙනවා. ඒ කාලේ ආනන්ද හාමුදුරුව සෝවන්ලා වැඩ හිටියේ. නමුත් විශේෂම සෝවාන් තත්වයක් මොකද? සිව් පිළිසිඹියා සහිතයි. සිව් පිළිසිඹියා කියලා කියන්නේ විශේෂ කාරණාවක්. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියලා හතරක් තියෙනවා, ඥාන හතරක්. අර්ථය කියලා කියන්නේ ඵලය සම්බන්ධ ඥානයක්. ධර්මය කියලා කියන්නේ හේතු සම්බන්ධ ඥානයක්. ඉතින් අර්ථ ධර්ම කියලා කිව්වම හේතුඵලවාදය කියලා කියන්නේ. තවත් ක්‍රමයකින් කියනවා නම් ත්‍රිපිටකයේ සාහට කතා පිළිබඳ ක්‍රමයක් දැනුමක් කියලා තියෙනවා. ඒ ධර්ම ශ්‍රවණයෙන් පස්සේ නිරුක්ති පරිසම්බිදා ඥානය කියලා කියන්නේ ඒක සත වෝහාර කුසලතා කියලා කියන්නේ ලෝකීය ව්‍යවහාර භාෂා සියයක ව්‍යාකරණ දැනුම. ඉතින් මේක සුළුපටු කාරණාවක් නෙමෙයි. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. රජුරුවන්ගෙන් භාෂාව ඉගෙනගෙන ධර්ම දේශනා කරේ නැහැ කියන කාරණාව අනුව මේ ඔප්පු වෙනවා. සිව්පිලිසිඹියා කියලා කියන්නේ ඒ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට අපි හඳුන්වන්නේ ලෝකේ ව්‍යවහාරික භාෂා ඕනම භාෂාවකින් නිවැරදි ව්‍යාකරණය, නිවැරදි වචනය සහිතව ධර්ම දේශනා කරන්න පුළුවන් උත්තමයන් වහන්සේලාට. පටිභාන යනුවෙන් හඳුන්වන්නේ මේ දන්න අර්ථ ධර්ම නිරුක්ති කියන ඥාන තුන එකට සම්බන්ධ කරලා ක්ෂණිකව වැටෙන ඥානයක්. පටිභාන කියලා කියන්නේ ක්ෂණිකව වැටෙන ඥානයකට. ඉතින් ඒ නිසා අපි වගේ වචන වරද්දලා කතා කිරීමක් නැහැ. ව්‍යාකරණ වරද්දලා කතා කිරීමක් නැහැ. නිවැරදිම ව්‍යාකරණෙන්, නිවැරදිම සුදුසුම වචනේ ඒ පුද්ගලයා භාවිතා කරන භාෂාවෙන් ධර්ම දේශනා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට සාමාන්‍ය කෙනෙකුට නම් රහත් වුණාමයි ලැබෙන්නේ. විශේෂ පුද්ගලයෝ 5 දෙනෙක් කියලා තියෙනවා. සෝවාන් තත්ත්වයේ ඉඳද්දී, අනාගාමී තත්ත්වයේ ඉඳද්දී මේ සිව්පිලිසි බැති වුණා කියලා. ඒයින් ප්‍රධානතම අපේ ආනන්ද හාමුදුරුවෝ, ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේගේ ශක්තිය අග්‍රස්ථාන පහකින් නිරූපණය වෙනවා. අග්‍රස්ථාන පහක් කියන්නේ විශේෂ කාරණාවක්. සතිමන්තානං අග්ගෝ, ගතිමන්තානං අග්ගෝ, තිතිමන්තානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ, උපဋ္ඨාකානං අග්ගෝ කියලා අග්‍රස්ථාන පහක් තියෙනවා. සිහිය ඇත්ත උන් අතර අග්‍ර. ගතිමන්තානං කියලා කියන්නේ වචන උපද්දව ගන්න පුළුවන්, තමන්ගේ ඥානය තුළ වචන උපද්දව ගන්න පුළුවන් පුද්ගලයන් අතර අග්‍ර. දිතිමන්තානං අග්ගෝ, මතක තබා ගත හැකි පුද්ගලයන් අතර අග්‍ර. බහුසුතානං අග්ගෝ කියලා කියන්නේ ධර්මය බොහෝ ධර්මයන් අසා ඇති පුද්ගලයන් අතර අග්‍ර. ඊට අමතරව උපට්ඨාකානං අග්ගෝ උපස්ථායකයන් අතර අග්‍ර. මේ තිරේ දැක්වෙන මේ මම පෙන්නපු ධම්මසංගණී ප්‍රකරණයේ අටකතා කොටසේම සඳහන් වෙනවා ආනන්ද තෙරුන් වහන්සේගේ ඒ බහුසුත භාවය ත්‍රිපිටකයේම ධරණ බව කියන කාරණාව කොයිතරම් ගැඹුරුද. ආනන්ද තෙරුන් වහන්සේට පද 60,000ක් හරියට මල් වැලක් ගොතනවා වගේ හදාගන්න පුළුවන් භාගතුන් වහන්සේ එක පදයක් දේශනා කරාම. ඒ කියන්නේ භාගතුන් වහන්සේ එක පදයක් දේශනා කරාම ආනන්ද හාමුදුරුවන්ට පද 60,000ක් ඒ අනුවම උපදව ගන්න පුළුවන්. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ තියෙන ධර්ම ගරුත්වය නිසා ප්‍රථම සංගායනාවේදී ආනන්ද මහතෙරුන් වහන්සේ ඒවං මේ සුතං යන පදයෙන් තමන් වහන්සේගේ වචන එකක්වත් මේකට මේ ධර්මයට ඇතුළත් කරේ නැහැ කියන කාරණේ විශේෂයෙන් අවධාරණය කරලා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ මේ වචන පමණයි මේ දේශනා කරන්නේ මෙතනින් ඉදිරියට කියන කාරණාව ඉස්මතු කරලා සියලු දිව් මිනිසුන්ගේ සද්ධා වඩවලා මෙහි පදයක හෝ ව්‍යංජනයක හෝ අර්ථයේ හෝ ධර්ම සම්බන්ධයෙන් සැකයක් හෝ විමතියක් නොකළ යුතුයි කියලා සද්ධාව ඇති කරලා ඒ පිළිබඳව දැඩි ගෞරවයක් ඇති කරලා සූත් දේශනාව කරන්නේ. ඉතින් මේ කාරණාව ඉතාම වැදගත් කාරණාවක් කියලා අපි හිතනවා. මොකද මේ කරුණු ත්‍රිපිටක අටකතා තුල තියෙනවා. දැන් අද කාලේ අපිට හදාරන්න තිබෙන සමහර ආයතනවලදී සහ සමහර පුද්ගලයන්ගෙන් අපි ඉගෙන ගනිද්දී මේ ග්‍රන්ථ පිළිබඳ සමහර පුද්ගලෙක් සැකමතු කරනවා. ඉතින් අපි අද සාකච්ඡා කරන කාරණාව ඉතාම වැදගත් වෙන්නේ අපිට මේ දහම ලැබුණේ කොහොමද? බුදුදහම භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොයි විදිහට ගොනු වෙලා තිබ්බද? ප්‍රථම සංගායනාවේදී කොහොමද ගොනු වුනේ කියන කාරණා සසඳලා අන්තිමට අපිට සැක දුරු කරගන්න සතුටු වෙන කාරණාවක් තියෙනවා බුරුම 6 වෙනි සංගායනාව.
මෑත ඉතිහාසයේට ඈත ඉතිහාසෙ ඉඳලා පියමනිනකොට ඔබට පැහැදිලි නැති මේ විග්‍රහයෙන් මේ ප්‍රවේශයෙන් ශ්‍රී සද්ධර්මයේ බුද්ධ භාෂිතයේ බුදු පියාණන් වහන්සේ විසින් දෙසූ ධර්මය මහා සාගරය හා සමාන සුවිශාල එකක්. එයින් බොහොම ටිකක් නැත්තම් එහෙන් සීමා සහිත ප්‍රමාණයක් තමයි ඔබ අපේ පරිශීලනය සඳහා මේ වන විට ග්‍රන්ථ ඇසුරෙන් මුද්‍රණ ద్వාරයෙන් අපි දකින්න දේවල් එදා මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරන්නේ දෙන්නේ ඊට කලින් මුඛ පරම්පරාගතව පැවතෙන්නේ. එතකොට මේ කාරණාවේදී කියවෙච්ච වචන දෙකක් තමයි ත්‍රිපිටක සහ ත්‍රිපිටකය සහ අට කතාව කියන කාරණේ. ওই කතාවේදී සමහර දෙනෙක් එකඟ වෙන සහ නොවන තැනක් තිබෙනවා. ඒ තමයි ත්‍රිපිටකයේම පමණක් අපි අනුගමනය කළ යුතුයි නැත්නම් ඒ පරිශීලනය කළ යුතුයි එහිම තියෙන දේ පමණක් ය ධර්මයේ කියන පිරිසක් ඉන්නවා මේ රටේ. අට කතාවෙනුත් මේට පෝෂණයක් ලබාගත හැකිය කියන කාරණාව සමහර අය දරනවා. එතකොට මේ ත්‍රිපිටකය සහ අට කතාවන් බිහිවන්නේ කොහොමද? ඒක ඉතිහාසයේ මොකද්ද? ඉන් අනතුරුව මේ ධර්මයේ මුඛ පරම්පරාගතව පවත්වාගෙන යන්නට පළමු ධර්ම සංගායනාවේදී ඒ ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාවන් වලට පැවරෙන්නේ කොහොමද කියන කාරණේ, ධර්මය කියන්නේ කුමක්ද කියන එක අපි දැන් ඉගෙන ගත්තා. ඒ ධර්මය මෙතෙක්කල් ආ ගමනේ මූල ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ?
ඔව්, ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඉතාම කාලීනයි කියලා හිතන්න පුළුවන්. දැන් මේ කාරණේදී අපිට මේ භාගතුන් වහන්සේගේ කාලයේදී තිබ්බ අට කතාව කොහොමද හඳුන්වලා තියෙන්නේ? මහා අට කතාව නැත්තම් මූල කට්ට කතාව නැත්තම් පැරණි අට කතාව නම් පෝරාණ අට කතාව කියලා තියෙනවා. ඉතින් එතනදී සඳහන් වෙන කරුණක් තමයි මේ දැන් අද කාලේ සමහර කෙනෙක්ගේ මතයක් තියෙනවා මේ දීඝනිකාය පිරිසිදුයි, මජ්ක්‍ධිමනිකාය පිරිසිදුයි, සංයුත්තනිකාය පිරිසිදුයි, අංගුත්තරනිකාය පිරිසිදුයි, නමුත් කුද්දකනිකාය එහෙම නැහැ කියලා. නමුත් ත්‍රිපිටකයේ අට කතාව හැදෑරීමේදී ලැබෙන දැනුම ඊට වඩා වෙනස්. තිරේ දැක්වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අට කතාව, මහා තණ්හා සංකේ සූත්‍රයේ අට කතාව. එහිදී විශේෂයෙන්ම මේ මහා තණ්හා සංකේ සූත්‍රය දේශනා කරන්න හේතු හැටියට දක්වන්නේ මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට ඇති වෙන මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්නයි භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. එහිදී විශේෂයෙන් සඳහන් කරනවා ජාතක භානක භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී මේ භික්ෂුන් වහන්සේ පැටලෙනවා. මොකද භාගතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා, අහම් භික්කවේ තේන සමේන වෙස්සන්තරෝ අහෝසි මහෝසදෝ. භික්ෂූනි, මම ඒ කාලේ වෙස්සන්තර වුණා, මහෝසද වුණා. භාගතුන් වහන්සේත් මේ අනාත්මය දේශනා කරපු භාගතුන් වහන්සේත් සම්මුති දේශනාවේදී මම කියලා කතා කරනවා, මමයි ඒ වෙස්සන්තර කියලා කතා කරනවා. නමුත් මෙහි පරමාර්ථය දන්නේ නැති වුණාම මේ එකම ආත්මය, එකම විඥාණය ජීවිතෙන් ජීවිතයට යනවා කියලා මේ නිත්‍ය බවක් සහිත සාස්වත දෘෂ්ටියක් මේ සාති භික්ෂුවට ඇති වුණා. ඒ ඇති වුණේ ජාතක භානක භික්ෂුන් වහන්සේලාගේ මේ ජාතක දේශනාව අහලයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ජාතක භානක භික්ෂුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කුද්දක නිකායේ ජාතක පාළිය මේ පසුකලක ගෙතුන කතාවක් නෙමෙයි. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවලට පවා නිදාන කතාවට හේතු වෙන්න මේ මුල් වෙච්ච කාරණාවක් කියන එක. ඊට අමතරව දැන් අපිට තව තැනක පේනවා මේ ධම්මපද බානක භික්ෂුන් වහන්සේලා හිටියා. ඒතර ධම්මපද බානක භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ධම්මපදය තමන් හදාරලා ඒ පිළිබඳව බොහොම හොඳ පුහුණුවක් ලැබලා ඒ ධම්මපදයෙන්ම ධර්ම දේශනා කරපු භික්ෂුන් වහන්සේලා වෙන වැඩ හිටියා කියලා. ඒතකොට මේ ජාතක ධම්මපද ආදී දේවල් සංග්‍රහ වෙන්නේ කුද්දක නිකායට. ඉතින් ඒ කුද්දක නිකාය ප්‍රථම සංගායනාවේදී කිසිම කෙනෙකුට භාර දුන්නේ නැහැ කියන කාරණාවත් සාකච්ඡා වෙනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න තියෙන්නේ ඒ කාරණේදී දැන් මේ කාරණා එන්නේ අටකතාවේ. ඒ කියන්නේ දීඝනිකාය ආනන්ද මහතෙරුන් වහන්සේට බාර දුන්නා කියන කාරණාව එන්නේ අටකතාවේ. එතනම තමයි මජ්ක්‍ධිමනිකාය බාර දුන්න ප්‍රවෘතියත් එන්නේ. එතකොට මේ තිරය දැක්වෙන්නේ දීඝනිකාය ආනන්ද මහරහතන් වහන්සේගේ ගෝල පිරිසට බාර දුන්නා කියන කාරණාව සඳහන් වෙන්නේ අටකතාවේ. ඉතින් ඒ ස්ථානෙම තමයි මේ මජ්ක්‍ධිම නිකාය සාරිපුත්ත තෙරුන් වහන්සේගේ ගෝල පරම්පරාවට බාර දුන්නා කියලා මෙතන මේ සඳහන් වෙන්නේ. එතනදීම සඳහන් වෙනවා සංයුත්ත නිකාය මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ගෝල පරම්පරාවට බාර දුන්නා කියලා. අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් වහන්සේගේ ගෝල පරම්පරාවට බාර දුන්නා කියලා සඳහන් වෙනවා. මේ කාරණා සඳහන් කළාට ඉන් අනතුරුව ධම්ම සංගහ විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක පဋාණාදී අභිධර්මය සංගායනා වුණා මේ අභිධර්ම පිටකය කියලා මේ රහතන් වහන්සේලා 500ක් නම සජ්ජායනා කරා කියන කාරණාව සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙකුට සැකයක් මතුවෙන්න පුළුවන් අභිධර්මයේ ප්‍රථම සංගායනාවේ සංගානමේ නැද්ද කියන කාරණාව. ඉතින් මේ කුද්දක නිකාය සංගායනා වුණා කියලා මේ ස්ථානයේ මේ සඳහන් වෙලා තියෙනවා. තතෝ පරං මින් පසුව ජාතකං නිද්දේශෝ පරිසම්බිදා මග්ගෝ ආදී වශයෙන් ජාතක නිර්දේශ පරිසම්බිදා මග්ග අපදාන සුත්ත නිපාත කුද්දක පාඨ ධම්මපද උදාන ඉතිවුත්තක විමානවත්තු පේතවත්තු තේරගාතා තේරී ගාථා ආදී කුද්දක ග්‍රන්ථ නමින් සඳහන් කරලා මේ සංගායනා වුණා කියලා තියෙනවා. මෙතන සඳහන් කරන්නේ සමහරු කියනවා මේ කුද්දක නිකායටමයි ති. මොකද අභිධර්ම පිටකයත් නිකාය පහට සංග්‍රහ කරද්දී විනය සහ අභිධර්ම කුද්දක නිකායට සංග්‍රහ කරන්නේ. ඉතින් මෙතනදී මේ සමහරු කියන මතවාදයක් පවා සඳහන් කරලා තියෙනවා අපිට දැනගන්න. ඒ කියන්නේ මේ අටකතාවේදී හරියට හදාරීමේදී ඒ කාලේ තිබ්බ අන්‍ය මතත් පිළිබඳ සඳහන් කරනවා. මොකද මූලික භාගතුන් වහන්සේගේ දේශනාව සඳහන් කරලා සමහර කෙනෙක් මෙවැනි මතයකුත් දරාගෙන හිටියා කියලා සඳහන් කරනවා. එතකොට සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා කොහොමද භාගතුන් වහන්සේ කාලේදී ධර්මයේ පැවතුනේ කියලා.
ඒකට මට මොතක් අවසර දෙන්න මේ පෙළ පොත්වල පවා සඳහන් වෙනවා පුංචි කාලේ ඉගෙන ගන්නවා. මං හිතන්නේ මේ කාරණාව සමාජගත වෙන්නේ එතනින්. පළවෙනි ධර්ම සංගායනාවේදී මේ ධර්මය විනය සහ සූත්‍ර වලට සංග්‍රහගත වුණා නැත්නම් කොටස්
කාරණේ. එතන දැන් අභිධර්මයේ කියන වචනේ එතන කියවෙන්නේ නැති නිසා දෝ තමයි ඔය අභිධර්මයේ ඒ ස්ථානයේදී සංචාරය නොවුණා කියලා.
ඔව් දැන් ඇත්තටම විනයත් බාර දෙන්නේ නැහැ. විනය උපාලි මහතෙරුන් වහන්සේට කලින්ම බාර දීලා තියෙන නිසා ප්‍රථම සංගායනාදී බාර දීමක් කරන්නේ නැහැ. අභිධර්ම පිටකය භාගතුන් වහන්සේ සත්වෙනිවස් කාලයේදී තෞත්සාවේදී ඒ කරන දේශනාව සමගාමීව සාරිපුත්තන් වහන්සේට දේශනා කරන නිසා සාරිපුත්තන් වහන්සේ නැවක පවිදි අලුත පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා 500 නමකට උගන්වන නිසා සාරිපුත්තන් වහන්සේටම භාර දීලා තියෙන නිසා නැවත භාර දෙන්නේ නැහැ. කුද්දක නිකායත් ඒ වගේ භාර දෙන්නේ නැහැ. මොකද ජාතක පානක භික්ෂුන් ධම්පද භාරක භික්ෂුන් ආදී වශයෙන් ගොනු වෙලා තිබ්බ නිසා. කොටිම කියනවා නම් දැන් විනය පිටකේ සඳහන් වෙනවා සෝන කුටිකන්න තෙරුන් වහන්සේ භාගතුන් වහන්සේ මුණ ගැහින්ද මේ බහැදකින්ද වැඩම කරපු වෙලාවේ භාගතුන් වහන්සේ ආරාධනාවක් කරනවා ධර්ම කාරණාවක් දේශනා කරන ලෙස සෝන කුටිකන්න මහතෙරුන් වහන්සේට. එතකොට සෝන කුටිකන්න මහතෙරුන් වහන්සේ එතන දේශනා කරන ධර්මය සුත්ත නිපාතේ අට්ඨක වර්ගයේ සූත්‍ර 16 කියලා විනය පිටකේ සඳහන් කරනවා. ඉතින් දැන් විනය පිටකේ සඳහන් වෙනවා නම් සුත්ත නිපාතේ අට්ඨක වර්ගයේ සූත්‍ර 16 ඒ කාලේ වෙනකොටත් ගොනු වෙලා තිබුණා කියලා. ඒ ඉතාම වැදගත් කරුණක්. ඉතින් ඒ කියන්නේ අපිට අපි හිතනවට වඩා මේ ධර්ම කරුණ වැදගත්. අපිට මේ අපිට හරි වැරදි බලන්න දෙමේ මේ පිටකේ ගෙනත් දීලා තියෙන්නේ අපිට මේ සසරෙන් එතර වෙන්නයි. ඉතින් බොහෝ දෙනෙක් අමතක කරන කාරණාවක් තියෙනවා මේ මහා තෙරුන් වහන්සේලා ජීවිත කැප කරලා මේ දේ ගෙනත් දීලා තියෙන්නේ. අපි සාකච්ඡා කරමු කොහොමද ප්‍රථම සංගායනාවන් පස්සේ ඒක ගොනු වෙලා ආවේ කියලා. ඉතින් අපිට හරි වැරදි බලන්න නම් නෙමෙයි
මම ඒක හරියට මේ ස්වාමීන් වහන්සේ නමකට ධර්මදේශනාවක් පවත්වන විට ස්වාමීන් වහන්සේගේ ධර්මාසනයේට ඇතිරිල්ලක් දමා නැති වගේ කෙනෙක් ඉස්මතුකට පෙන්නනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවේ මාතෘකාවත් හරියට ග්‍රහණය කරගන්නේ නැතිව ඒක හරියට මතු පිටින් පෙනෙන දේ නැත්තම් මේ පිටකේ කොතනද තියෙන්නේ නැත්තම් මේ පිටකේ සජ්ජායනා වුණාද නැද්ද ඔය ආදී කරුණු විනා මේ ඇතුළෙහි අන්තර්ගතයේ කුමක්දයි යන වගේ නිසි පරිදි අවබෝධ කරගෙන උගන්නාසේ තමයි අපේ සමහර දුහුණන් ඒ ආකාරයට විවේචනය එල්ල කරන්නේ. කොයි හැටියටත් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ධර්මයේහි නියමාකාරවම ප්‍රථම ධර්ම සංඝයනා වන විට ඒ අවස්ථාව වන විට කොහොමද විනය සූත්‍ර අභිධර්මය කියන මේ කාරණා ත්‍රිත්වයම නිසි පරිදි ඒ භික්ෂුන් වහන්සේලා අතට ඒවා මුඛ පරම්පරාගතව රැගෙන යන්නට. මොකද මේක ලියලා තිබ්බනම් ලියන්න බාර දුන්නනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ අහවලා විසින් ලියන ලදී කියලා. නමුත් මේක කට වචනේ නැත්තම් මේ කටේ මේ ස්මෘති සම්පන්න භාවය කේන්ද්‍රගත කරගෙන මුඛ පරම්පරාගතව කරගෙන යන දෙයක් නිසා අපිට ඒක හරියටම කියන්න බෑ මෙන්න මේකයි සිද්ධ වුනේ කියලා. මේ කියන කාරණාව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඉතින් දැන් මෙතනදී තව කාරණාවක් අපි මේ සාකච්ඡා කරලම යමු. මේ ධර්මය සියලු බුද්ධ වචනය රස වශයෙන් ඒක විදියයි. ඒ කියන්නේ ඕනෑම බුද්ධ වචනයක විමුක්ති රසය තියෙනවා. දැන් අපේ ඥානයේ හැටියට තමයි ඒ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සමහර කෙනෙකුට නම් සමහර වචනයක තියෙන විමුක්ති රසය අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන පුද්ගලයා ඒක වචනයෙන්ම මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඉතින් ධර්ම විනය වශයෙන් දෙවිධයි. ඉතින් ප්‍රථම මධ්‍යම අවසාන වශයෙන් ත්‍රිවිධයි. එහෙම නැත්නම් පිටක වශයෙන් උත් ත්‍රිවිධයි කියලා සඳහන් කරලා තියෙනවා. නිකා වශයෙන් පංචවිධයි. ඒ කියන්නේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්ධක නිකාය කියලා පස් විධයක් තියෙනවා. ධර්ම අංග වශයෙන් ගත්තොත් නව විධයයි. සුත්තං, ගෙයියං, වෙයාකරණං, ගාථා, උදානං, ඉති උත්තකං, ජාතකං, අබ්බුත් ධම්මං, වේදල්ලං කියලා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා කියන්නේ නව විධියක් තියෙනවා මේ ශාස්ත්‍රු ශාසනයේ. ධර්මස්කන්ධ වශයෙන් 84,000යි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ත්‍රිපිටකය මේ බුද්ධ කාලයේ ගොනු වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේදීම බොහෝ පිරිස් ත්‍රිපිටකය ඉගෙනගෙන තිනවා. ගිහියන් පවා ගිහි අනාගාමි වහන්සේලා විශේෂයෙන් ධම්මික උපාසක වැනි චිත්‍රගෘහපති වැනි උපාසකයන් වහන්සේලා ඇත්තටම අනාගාමී වහන්සේලා ගිහි බ්‍රහ්මචාරී ත්‍රිපිටකධාරී සරණ සම්පන්න සීල සම්පන්න අෂ්ඨ සමාපත්තිය ලහබි ආකාශචාරී එකන ආකාශයෙන් ගමන් කරලා තියෙන වාහන වලින් ගිහිල්ලා නැහැ. එවැනි 500ක් 500ක් වෙනි පිරිස් ඉඳලා තියෙනවා මේ ගිහි සුදුවත් හඳින ආකාශයෙන් හැසිරෙන. ඉතින් එවැනි කාලවකවානුවක් තුල ධර්මයේ ඉතා හොඳින් සමාජගත වෙලා තිබිලා තියෙනවා. සමාජයේ දැනුවත් වෙලා තියෙනවා මේ ධර්මයේ පිළිබඳව. ඉතින් ඒ කාරණයෙන්ම අපිට සතුටක් ඇති වෙනවා ඇත්තටම අපේ ධර්මය කොයිතරම් හොඳට සංග්‍රහ වෙලා තිබුණද කියන එක. ඉන්පසුව අපිට මේ ත්‍රිපිටකයේ ලැබෙන විදිය තියෙනවා. භාගතුන් වහන්සේ පිරිනිවන් පාන කාලයේ බොහෝ සෙයින්ම 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ බොහෝ දෙනෙක් වැඩ ඉඳලා තියෙනවා. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා නෙමෙයි. නමුත් උපාලි මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී බොහෝ 80 මහ ශ්‍රාවකයන් වැඩ ඉඳලා තියෙනවා. උපාලි මහරහතන් වහන්සේ විශේෂයෙන් උගන්වලා තියෙනවා ධර්ම විනය බොහෝ පිරිසකට. ඉතින් එය ඉතා විශාල පිරිසක් කියලා සඳහන් කරනවා. රහතන් වහන්සේලා දහසක් එයින් ප්‍රධානයි කියලා කියලා තියෙනවා. ඒ රහතන් වහන්සේලා දහසෙන් දාසක තෙරුන් වහන්සේ ප්‍රධානයි. ඒකයි මේ කවරෙක්ද මේ ත්‍රිපිටකය අරගෙන ආවේ කියන කාරණාව සඳහන් කරලා තියෙන තැන මේ පරිවාර පාළියේ මෙතන පෙන්වන්නේ. උපාලි දාසකෝ චේව සෝනකෝ සිග්ගවෝ තථා යනුවෙන් උපාලි මහරහතන් වහන්සේට පස්සේ ඊළඟ පරම්පරාව නියෝජනය කරන්නේ දාසක තෙරුන් වහන්සේ. එය අට කතාවේ ඉතා හොඳින් සඳහන් කරනවා. මේ තියෙන්නේ මේ උපාලි තෙරුන් වහන්සේ සමීපෙහි ඉගෙන ගන්නවා බොහෝ භික්ෂුන් වහන්සේලා. මෙතන විශේෂ කාරණාවක් තියෙනවා. සම්මුඛා උග්ගහෙත්වා බහූණං භික්ඛූණං හදේ පතිට්ඨාපේසි කියලා. හදවතේ පිහිටවනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ අද කාලේ අපි ඉගෙන ගන්න ක්‍රමයට නෙමෙයි මුළු ත්‍රිපිටකයම අට කතාවම පාඩම් කරගෙන තියෙනවා. ඒ කාරණා විශේෂයයි. මොකද භාගතුන් වහන්සේගේ උපදේශ පරිදි අහන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ, දරන්න ඕනේ. ඊට පස්සේ වචනින් උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තේරුම දැන ගැනීම සහ විදර්ශනා ඥානවලින් විනිවිද දැකීම කියන පියවරවලට එන්නේ. භාගතුන් වහන්සේගේ උපදේශ පරිදි ත්‍රිපිටකයේ හදාරපු නිසා හදවතේම පිහිටලා තියෙනවා. ඒ කාරණාව මෙතන සඳහන් වෙන්නේ. ඉතින් ඉන්පසුව දාසක තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දහසකට අග්‍රයි කියලා සඳහන් කරනවා. ඒ දාසක තෙරුන් වහන්සේගෙන් පසුව පරම්පරාව නියෝජනය කරන්නේ සෝනක කියන තෙරුන් වහන්සේ. ඒ සෝනක තෙරුන් වහන්සේ ඒත් බොහෝ භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය උගන්වනවා. ඉන්පසුව සිග්ගව චණ්ඩවජ්ජී කියලා තෙරවරු දෙනමක් තමයි ඊළඟ පරම්පරාව නියෝජනය කරන්නේ. සිග්ගව හාමුදුරුවෝ ප්‍රධානයි. ඉතින් මේ කාලේ වෙනකොට දෙවන ධම්ම සංගායනාව කාලට ඇවිල්ලා තියෙන්නේ. දෙවන ධම්ම සංගායනාව මෙහෙයවන්නේ භාගතුන් වහන්සේ සියසින්ම දැකපු අට නමක්. ඒක විනය පිටකයේ චුල්ලවග්ගපාළි මේ 590 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රාචීනක භික්ෂුන් වහන්සේලා අතරින් සබකාමී තෙරුන් වහන්සේ, සාල්ල තෙරුන් වහන්සේ, කුජ්ජසෝභිත තෙරුන් වහන්සේ, වාසභගාමික තෙරුන් වහන්සේ ආදී තෙරවරු හතර නමකුත්, පාවීයක භික්ෂුන් වහන්සේලා අතර රේවත මහතෙරුන් වහන්සේ, සානවාසී සම්බූත මහතෙරුන් වහන්සේ, කාකණ්ඩ පුත්‍ර යස තෙරුන් වහන්සේ, සුමන තෙරුන් වහන්සේත් මේ අට නම සහ තවත් ඉඳලා තියෙනවා භාගතුන් වහන්සේ දැකපු ජීවමානව. මේ මම පැහැදිලි කිරීම පිණිස වෙනම දක්වන්නේ විනය පිටකයේ චුල්ලවග්ගපාළි මේක සඳහන් වෙන්නේ දෙවන සංගායනාව පිළිබඳ තියෙන කොටසේ.
ඒ කියන්නේ මේ බුද්ධ කාලීනව වැඩ හිටියා කියලා කියන්නේ අඩුම තරමේ අපි හිතුවොත් එහෙම වයස අවුරුදු 10 දී හෝ නැත්නම් උපසම්පදා භික්ෂුවක් නම් අවුරුදු 20ක් පමණ වෙනවනේ. 20 දී පමණ වෙනකොට නම් බුදු පියාණන් වහන්සේ දුටුවේ ඒ අය සජීවීව මේ කාලේ වෙනකොට මේ අවුරුදු 110ක් පමණ වෙනවා. අර පරමායුෂ 120යි කියන කතාවන්දරේ එතෙන්දී අපිට මේ සත්‍යක්ෂණය කරගන්න පුළුවන් වෙනවා නේද?
නෑ, පරමායුෂ ඇත්තටම මේ පිටකේ සඳහන් වෙන්නේ 120යි කියලා නෙමෙයි. පරමායුෂ එතන වෘද්ධි ප්‍රාප්තයි නැත්නම් මේ මහලු වයසට පැමුණා කියලා කියල තියෙන 120න්. නමුත් ඊට වඩා කාලයක් හිටපු භික්ෂුන් වහන්සේලා ගැන සඳහන්. ඔව් දැන් මේ බක්කුල මහරහතන් වහන්සේ 160ක් වැඩ ඉඳලා තියෙනවා. ගිහිගේ අවුරුදු 80කුත් පැවිදි වෙලා අවුරුදු 80කුත් වැඩ ඉඳලා තියෙනවා. දැන් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ 150ක් අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. මේ දෙවන ධම්ම සංගහනාව වෙන විට මුළු ලෝකේ පෘථුවියේම මහතෙරුන් වහන්සේ හැටියට හඳුන්වන්නේ සබ්බකාමි තෙරුන් වහන්සේ. මේ ප්‍රාචීන භික්ෂුන් වහන්සේලා අතර ඉන්න සබ්බකාමි තෙරුන් වහන්සේ මේ තෙරුන් වහන්සේට ඒ කාලේ වෙන විට වස් 120ක් කියලා විශේෂයෙන් පිටකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අඩුම වයස 140ක් වේ. ඊට අමතරව මේ ප්‍රාචීනක භික්ෂුන් වහන්සේලා අතර මේ ඉන්න සබ්බකාමී තෙරුන් වහන්සේ, සාල තෙරුන් වහන්සේ, කුජසෝභිත තෙරුන් වහන්සේත් ආනන්ද මහරහතන් වහන්සේගේ ආනන්ද මහ තෙරුන් වහන්සේගෙන්ම ඉගෙන ගත්ත ගෝලියෝ සද්දි විහාරිකයෝ. ඊට අමතරව පාවික භික්ෂුන් වහන්සේලා අතර රේවත මහ තෙරුන් වහන්සේ, සානවාසි සම්බුත තෙරුන් වහන්සේ, කාකණ්ඩ පුත්‍ර අස තෙරුන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේගෙන්ම ධර්මය ඉගෙන ගත්ත, ත්‍රිපිටකයම ඉගෙන ගත්ත තෙරුන් වහන්සේලා කියලා සඳහන් කරලා තියෙනවා. මොකද මේ දෙවන ධම්ම සංගායනාවේදී දසකප වස්තුන් නිසා තමයි මේ කාරණේ ඉස්මතු වෙන්නේ, මේ සංගායනාවකට අවස්ථාවක් යෙදෙන්නේ. ඉතින් එතනදී මේ සානවාසි සම්බුත තෙරුන් වහන්සේ වැඩම කරලා මේ සබ්බකාමී තෙරුන් වහන්සේගෙන් මේ කාරණේ අහනවා. ඇහුවාම අහන්නේත් ඔබ වහන්සේ බොහෝසෙයින් ආනන්ද මහ තෙරුන් වහන්සේ ළඟ ධර්ම විනය ඉගෙන ගත්තා. එහෙමනම් ඔබ වහන්සේ මේ පිළිබඳව මොන අදහසක්ද දරන්නේ කියලා ඇහුවාම පළවෙනි උත්තරේ දෙන්නේ මෙහෙමයි, ඔබ වහන්සේත් ඉගෙන ගත්තා. ඔබ වහන්සේට මොකද හිතෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ ඒ කාරණය ඉතාම වැදගත් කියලා හිතෙනවා. ඊට අමතරව මේ සුමන තෙරුන් වහන්සේත්, මේ වාසභගාමක තෙරුන් වහන්සේත් අනුරුද්ධ තෙරුන් වහන්සේගේ සද්දි විහාරිකයෝ. ඉතින් ඒ කියන්නේ මේ මේ කාරණ වේටත් කිසිම වෙනසක් වෙන්න හේතුවක්වත් තිබිලා නැහැ. භාගතුන් වහන්සේ සියසින් දැකලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ධර්මය ඉගෙනගෙන, අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් ධර්මය ඉගෙනගත්ත ගෝල පරම්පරාවල් තමයි මේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා තමයි මේ සත්ත සතික කියන මේ දෙවන ධම්ම සංගායනාව මෙහෙවන්නේ. ඉතින් ඒ ඉතාම සතුටුදායක කාරණාවක්. කොටින්ම තව කාරණාවක් සඳහන් කරන්න තියෙනවා. දැන් මේ සත්ත සතික ධම්ම සංගායනාව කියලා කියන්නේ 700ක් භික්ෂුන් වහන්සේලා සංගායනා කරන නිසා ඒකට මුල් වෙන්නේ වජ්ජපුත්‍රක 10000 භික්ෂුන් වහන්සේලා මුදල් පරිහරණය කිරීම, කාහුණු පරිහරණය කිරීම ආදී දේවල් ආදී දසකපස්තුන් කැපයි කියලා කියපු නිසා ඊට විරුද්ධ හැටියට මේ ධර්මවාදීන් 1,200,000ක් රැස් වෙලා, භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඒ 1,200,000 අතරින් 700ක් භික්ෂුන් වහන්සේලා තෝරගෙන තමයි දෙවන ධම්ම සංගායනාව කරලා තියෙන්නේ. එතකොට ධර්මවාදීන් 1,200,000ක් ඉඳලා තිනවා, අධර්මවාදීන් 10,000කට විරුද්ධව ශාසනය බේරගන්න. ඒ නිසා එයත් ඉතාම සතුටට කාරණාව.
මොකද අවුරුද්දක ගත්තාම බොහොම හොඳ තත්ත්වයක් අපේ ලංකාවේ වර්තමානයේ භික්ෂුන් වහන්සේලා ඉන්නෙත් වැඩ ඉන්නෙත් 30,000ක් පමණ. ඉතින් ඒ කාලේ 112,000ක් ඉන්නවා කියන්නේ මේ මේ සත්‍යවාදී වෙනතම් එය මනවින් දරාගත්තු අය කොච්චර පිනක් දේ කාලේ.
ඒක තමයි. දැන් ඒ කාලේ වෙන විට දැන් ඇත්තටම ওই කාලයේ අතර දැන් රේවත මහතෙරුන් වහන්සේ නුවන මෙහෙවල බලලා තියෙනවා මේ ඊළඟට ශාසන අර්බුදයක් ඇති වෙන්නේ කවදද කියලා. එතකොට තව වර්ෂ 200 ගණනකින් ශාසන අර්බුදයක් ඇති වෙනවා කියලා දැනගෙන එය විසඳන්න සුදුසු පුද්ගලයා කවුද කියලා නුවන මෙහෙවල බැලුවාම තිස්ස නම් වූ බ්‍රාහ්මණෙක් දැකලා තියෙනවා. බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා තිස්ස නම් වූ ඒ බ්‍රහ්ම රාජයන් වහන්සේට ආරාධනා කරලා දැන් රේවත මහරතෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ සද්දි විහාරිකේ. නමුත් මේ තිස්ස බ්‍රහ්මයාට මනුස්ස ලෝකේ ඉපදුනහම ධර්මයේ ඉගෙන ගන්න අවශ්‍යයි. කලින් ත්‍රිපිටකේ දරනවා කියලා මේ තමන්ට තනියෙන්ම සියල්ල අවබෝධ වෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. මනුස්ස ලෝකේ ඉපදුනහම නැවත කල්ලාණ මිත්‍රන්ගෙන් මේ ශ්‍රවණය කරලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ කාරණය ඒ වගකීම බාර දෙන්නේ උපාලි මහතෙරුන් වහන්සේගේ ගෝල පරම්පරාවේ දාසක තෙරුන් වහන්සේ, සෝනක තෙරුන් වහන්සේ, සිග්ගව තෙරුන් වහන්සේ, ඒ සිග්ගව චණ්ඩවජ්ජි කියලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා දෙනමට ආරාධනා කරනවා. තිස්ස නම් වූ බ්‍රහ්මයෙක් මනුස්ස ලෝකේ පුදුනහම සුදුසු කාලය එනකන් ඉවසගෙන ඉඳලා මේ පැවිදි කරලා ත්‍රිපිටකේ සාහට කතාව උගන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ තිස්ස බ්‍රහ්මයා පසු කාලෙක මොග්ගලී පුත්‍ර තිස්ස මහතෙරුන් වහන්සේ හැටියට තුන්වෙනි ධම්ම සංගායනාව පවත්වනවා. ඉතින් මේ මේ සම්බන්ධකම් මේ විදිහට පැවතුණා කියන එකෙන්ම තේරෙනවා ආනන්ද තෙරුන් වහන්සේගේ ගෝල પરම්පරාවත් අනුරුද්ධ තෙරුන් වහන්සේගේ ගෝල પરම්පරාවත් අනුමත කරලා තියෙනවා උපාලි මහතෙරුන් වහන්සේගේ ගෝල પરම්පරාවගේ දැනුම. ඒ પરම්පරාවේ දැනුම අනුමත කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මෙතන මේ සිතිවිලි මේ මේ බෙදීම් සහිත සිතිවිල්ලක් තිබිලා නැහැ මේ අපේ ගෝල પરම්පරාව මේ උපාලි හැමදුරන් කියලා. ඉතින් ඒ අනුව මොග්ගලී පුත්‍ර තිස්ස තෙරුන් වහන්සේ ළඟ පැවිදි වෙන මිහිඳු කුමාරයා දඹදිවට යුවරජ වෙලා ඉන්නේ. ඒ මිහිඳු කුමාරයා පිළිබඳවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි මුළු දඹදිවම අතහැරලා සාසනයට ජීවිතය කැප කිරීම. තමන්ගේ ඥාතීනුත් අතහැරලා ලංකාවට ලංකාවේ සාසනය පිහිටවන්න කැප කිරීම. ඉතින් ඒ අතර ප්‍රධානතම කාරණාවක් හැටියට පෙන්වන්න පුළුවන් මේ මෙන්න මේ කාරණාව මහා වංශයේ සඳහන් වෙනවා. මේ පැරණි ග්‍රන්ථ හැම එකම වගේ සමානව මේ කාරණා සඳහන් වෙනවා. මිහිඳු කුමාරයා මහාන වීම සහ සංගමිත්තා කුමරියගේ උපසම්පදාව පැවිද්දතාව උපසම්පදාව. මේ මිහිඳු කුමාරයා උපසම්පදා මණ්ඩලයේදීම සිව්පිලි සිපියාපත් අරහත්ත්වයට පත් වුණා කියලා සඳහන් කරනවා. මේ තියෙන මේ මහාවංශයේ තියෙන කොටස මම සිංහල පරිවර්තනයෙන් මේ පෙන්නන්නේ. ඊට අනතුරුව තුන් අවුරුද්දකින් ත්‍රිපිටකය ඉගෙන ගත්තා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සිව්පිලි සිපියාපත් අරහත්ත්වයට පත් වෙලා ඉන් පසුව මේ අවුරුදු තුනක් ත්‍රිපිටක අටකතා ඉගෙනගෙනයි ලංකාවට වැඩම කරන්නේ. ඉතින් මේ කාරණාව පරාජික අටකතාවෙත් සඳහන් වෙනවා. මේ තියෙන කාරණාව මොග්ගලී පුත්‍ර තෙරුන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් සහ මහදේව තෙරුන් වහන්සේගේ ආචාරත්වයෙන් පැවිදි වුණා මේ මිහිඳු කුමාරයා. උපසම්පදා සීමා මණ්ඩලයේදීම සිව්පිලි සිඹියාපත් අරහත්ත්වයට පත් වුණා කියලා මේ පරාජික අටකතාවේ සඳහන් වෙනවා. ඉන් පසුව මෙතන සඳහන් වෙන දේ තමයි අත මහින්ද තේරෝ උපසම්පන්න කාලතෝ ප්‍රභූති අත්තනෝ උපජ්ජස්සා උපජ්ජායස්සේව සන්තිකේ ධම්මංච විනයංච පරියාපුනෙන්තු ධම්මංච විනයංච පරියාපුනන්තෝ ද්වේපි සංගීති වාරුල්හං ත්‍රිපිටක සංගහිතං සාට්ඨකතං සබ්බං තේරවාදං තින්නං වස්සානං අභ්‍යන්තරේ උග්ගහිත්වා කියලා කියනවා. ඒ කියන්නේ එයින් කියවෙන්නේ මහින්ද තෙරුන් වහන්සේ උපසම්පන්න කාලයේ පටන් තමන් වහන්සේගේ උපාධ්‍යන් වහන්සේ සමීපයේහි ධර්මයත් විනයත් ඉගෙන ගත්තා. ඉගෙන ගන්නේ සංගායනා දෙකකට සංගායනා කරන ලද ත්‍රිපිටක සංග්‍රහිත අටකතා සහිත සියලු ථේරවාදය වර්ෂ 3ක් ඇතුළත ඉගෙන ගත්තා. ඒ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේට මහා ප්‍රඥෙක් වූ මිහිඳු මහ රහතන් වහන්සේට අවුරුදු 3ක් ගත වෙලා තියෙනවා ත්‍රිපිටකයේ අටකතාව ඉගෙන ගන්න. ඉතින් අපි අද සලකනවා වගේ අඩු ගෞරවයක් දක්වනවා නම් ඒ තරම් මහන්සියක් වෙලා මහ රහතන් වහන්සේ නමක් ත්‍රිපිටකය හදාරන්න හේතුවක් ඉදෙන්නේ නැහැ. ඉතින් එයත් අපිට ඇත්තටම ඉතාම සතුටට කාරණාවක් මේ නිවැරදි ත්‍රිපිටක අටකතාව අපට ලැබුණා කියන කාරණාව.
ඔව්. දැන් ඔබට පැහැදිලි වෙන ඇති සුපින්නත්නි පළමු කොටම බුද්ධ කාලීනව පැවතිච්ච තත්ත්වයේ ඉන් අනතුරුව පළමු ධර්ම සංගායනාව දෙවන ධර්ම සංගායනාව වසර 100කට පස්සේ සම්බුද්ධ පරිනිර්වාණය ඉන් අනතුරුව එනුත් ඔබට මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක මහාධිරාජයාගේ දායකත්වයේ ඇතිව පැවැත්වෙන තුන්වන ධර්ම සංගායනාව. එහි ප්‍රතිඵල කීපයක් තමයි බලපාන්නේ ලාංකීය අපිට මේ බුදුදහමෙහි සාර ඵලය ලැබෙන්නට. ඒ තමයි මෙතුමන් පැහැදිලි කර පරිදි මහේන්ද්‍ර කුමාරයා මිහිඳු කුමාරයා දඹදිව අග්‍ර රාජ්‍යත්වය ප්‍රතික්ෂේප කළ නැත්නම් ඒක කැප කරලා අරිහත් ධජය දරාගෙන වසර 3ක් තිස්සේ මේ කීප ආකාරයට ත්‍රිපිටකය පරිශීලනය කරලා එය අවබෝධ කරගෙන ඉන් අනතුරුව ශ්‍රී සද්ධර්මය සන්නිවේදනය නැත්නම් එය බෙදා හදා දෙන්නට ලංකාද්වීපයට වැඩම වීම. ඒ කාරණාව තමයි ඉන් අනතුරුව සිදු වෙන්නේ. අශෝක අධිරාජ්‍යයන්න් 84,000ක් වෙහෙර විහාරස්ථාන නිර්මාණය කරලා එහි නැත්නම් මේ මුළු බුද්ධ භූමියම නැත්නම් දඹදිව් තලයම නැත්නම් තමන්ගේ කිරුලෙහි රශ්මිය විහිදු ප්‍රදේශයේම
බෞද්ධ රාජ්‍යයක් බවට පත් කරනවා. දැන් ඉන් පසුව සිදුවෙච්ච සිදුවීම තමයි අපිට බලපාන්නේ ලංකාවේ අපි බොහෝ දෙනෙකුට. ඉන් පෙරාතුව බුදු පියාණන් වහන්සේ තෙවතාවක් ලංකාවට වැඩම කරා. එහිදී දේශනා කරපු දේශනාවන් අපේ රටේ තිබුණාද මුල් බැහැගෙන? එහෙම නැත්නම් කොහොමද මේ ලංකාවේ අපිට බුදුදහම ලැබෙන්නේ?
ඔව්, ඒ කාර්යයේදී සඳහන් කරන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. භාගතුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කරද්දී ලංකාවේ මිනිස්සු හිටියේ නැති බවක් තමයි සඳහන් වෙන්නේ. යක්ෂයෝ සහ නාගයෝ හිටියා කියන එක සඳහන් වෙනවා. අපි මූලස්ර වලින් මම පෙන්නන්නම්, මේ විජය කුමාරයා ඇවිත් ලංකාව මිනිස්සු වාසයක් කරා කියලා අපේ අට කතාවල පරාජික අට කතාවේ තියෙනවා. ඉතින් ඉන්න ඒට අමතරව මේ කාරණය සම්බන්ධයෙන් අපි ගැඹුරට තව දවසක කතා කරමු. නමුත් මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කාරණාවක් තියෙනවා. දැන් මේ ධර්මය නොඑක් නිකායන්ට බෙදිලා තියෙනවා. මේ දෙවන ධම්ම සංගායනාවේදීම වජ්ජපුත්‍රක භික්ෂුන් වහන්සේලා 10,000ක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට උන්වහන්සේලා වෙනම ධර්මයක් ඉදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නොඑක් නිකායන්ට බෙදිලා මේ තේරවාදය කියන එක වෙන් වෙලා තියෙනවා. තේරවාද දැන් අද කාලේ අපිට ඉගෙන ගන්න බොහෝ මහායානික නිකායන් තියෙනවා. තන්ත්‍රයාන, වජ්‍රයාන ආදී බොහෝ නිකායන් තියෙනවා. ධර්මතා තියෙනවා, ධර්ම පිටක පොත් තියෙනවා. ඉතින් එහිදී මේ තේරවාදයේ විශේෂයිද කියන කාරණාව සාකච්ඡා කිරීමේදී පෙන්වන්න පුළුවන් හොඳ උදාහරණයක් තියෙනවා. ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ, සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ අරිය පරියසන සූත්‍රයේ භාගතුන් වහන්සේගේ වචනයෙන්ම තේරවාදය උසස් කියන එක. මොකද මේ තේරවාදය, ඥානවාදය, භාවනාවාදය, බුද්ධ ධම්ම සංඝාදී වචන භාෂාවේ තිබිච්ච වචන. දැන් සස්සාස්සුවරුම තමන් බුදු වෙලා කියලා මිනිසුන්ට කියලා තියෙනවා. ඉතින් ඒ ශාසනවලත් උත්තම පුරිස, පරම පුරිස, තථාගත කියන මේ ඉහළටම ඉගෙන ගත්ත නැත්නම් උත්තම ස්ථානයට පැමිණි පිරිස ඉඳලා තියෙනවා. ඊට අමතරව මේ තේරවාදය කියන එකත් ඒ කාලයේ තිබුණ වචනයක්. මේ ආගම දහම ඉතාම හොඳින් ඉගෙන ගත්ත ස්ථිවර භික්ෂුන් වහන්සේලාගේ ස්ථීරවාදයක් කියන එකයි තේරවාදය කියලා කියන්නේ. එය සඳහන් කරනවා උතුම් භාගතුන් වහන්සේ අරිය පරිවේසන සූත්‍රයේදී. මේ ත්‍රිවිද දැක්වෙන්නේ ආලාර කාලාම ළඟට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, පින්වත් කාලාමය, මම කැමති මේ ධර්ම විනයේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්න. නැත්තම් තමන්ගේ ධර්මය වඩන්න, නැත්තම් ආලාර කාලාමගේ ධර්මය පිළිබඳ බ්‍රහ්මචර්යාව හැසිරෙන්න මම කැමති කියලා සඳහන් කරනවා. මෙහෙම ප්‍රකාශ කරාම ආලාර කාලාම විශේෂ ප්‍රකාශයක් කරනවා. මෙන්න මේකයි ප්‍රකාශය. ඇවැත්නි වාසය කරන්න, පින්වත්නි වාසය කරන්න, මේ ධර්මයේ මෙන්න මේ වගේ යම් නුවණ තියෙන පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මයයි ස්වකීය ශක්තියෙන්ම ඉගෙනගෙන අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා නම් අන්න එහෙම ශාසනයක් මේ. ඒ කියන්නේ මේ මරුණට පස්සේ ප්‍රතිඵල හම්බෙන එකක් නෙමෙයි, කල් ගිහිල්ලා ප්‍රතිඵල හම්බෙන එකක් නෙමෙයි. මේ ශාසනය නොබෝ කලකින්ම සියලු දේ ලබා ගන්න පුළුවන් ශාසනයක්. ආචාර්යවරයා කියන සියලු දේ තමන්ටම ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බොහෝ සෙයින් උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඉතා පහසුවෙන් ඉගෙනගෙන තියෙනවා. ඉතා පහසුවෙන් ඉගෙනගෙන තියෙනවා. වැඩි කල නොගොස්ම මේ ධර්මයේ පාඩම් කරගෙන තියෙනවා. මෙතන සඳහන් කරනවා කොයිතරම් පාඩම් කරාද කියලා. කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඥානවාදයට පැමිණෙනකන්, තේරවාදයට පැමිණෙනකන් ඒ ශාසනය ඉගෙන ගත්තා කියලා සඳහන් කරනවා. මේන් කියවෙන්නේ තේරවාදය කියලා කියන්නේ යම් ධහමක තියෙන උසස්ම මට්ටම කියන එකයි එතන කියන්නේ. මොකද තේරවාදය කියන්නේ පහත් මට්ටමක් නම් භාගතුන් වහන්සේ කාටවත් ප්‍රකාශයක් කිරීමෙන් තේරුමක් නැහැ මම තේරවාදයට එනකම් ඉගෙන ගත්තා කියලා. ඉතින් එතන ඥානවාදයටයි තේරවාදයටයි එනකම් ඉගෙන ගත්තා කියන එක සතුටුල කාරණාවක්. මේ තේරවාදය කියලා කියන්නේ යම් දහමක් පිළිබඳව හොඳින්ම අධ්‍යයනය කරලා දැනුම සම්පූර්ණ කරගත්ත ස්ථවර භික්ෂුන් වහන්සේලාගේ පිළිගැනීම කියන එකයි. ඉතින් ඊටත් පසුව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නැවත අහලා තියෙනවා මේ පමණ දීගෙන ගන්න තියෙන්නේ. ඒ වෙලාවේ හත්වෙනි ධානය ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්පසු හත්වෙනි ධානයත් ලබාගෙන ඇවිල්ලා මේ පමණද ප්‍රගුණ කරන්න තියෙන්නේ කියලා අහලා ඒ ධර්මය සම්පූර්ණයෙන් ඉගෙනගෙන එහි වඩන්ඩ තියෙන ඒ ධර්මතාත් භාවනාත් හරියට වඩලා ඊට පසුව මෙතනින් එහාට ඉගෙන ගන්න දෙයක් නැහැ කිව්වමයි ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කළා. මේ නිවන පිණිස නෙමෙයි කියලා එතනින් මේ ඉවත් වෙලා යන්නේ. ඉතින් මේ කාරණේ මම හිතන්නේ හොඳම ආදර්ශයක්. මේ භාගතුන් වහන්සේ සරණ ගිය යම් සද්ධාවන්තයෙක් ඉන්නවා නම් මේ අපේ භාගතුන් වහන්සේ කෙසේද ධර්මයක් පිළිබඳ අදහසක් ප්‍රකාශ කරේ. දැන් ඒ කාලේ තිබ්බ දැන් අපි දන්නවා ආලාර කාලම ගාව තිබ්බ නිවන සඳහා තියෙන ධර්මයක් නෙමෙයි. උද්දක රාමපුත්ත ගාවෙ තිබ්බෙත් එහෙම ධර්මයක් නෙමෙයි. නමුත් එතෙන්ට ඉගෙන ගන්න ගිය බොස්දානන් වහන්සේ ධර්මය ගැන නම අහලා මේ පොත් ටික තියෙනවා කිව්වහම පොත් ටිකේ නන් ටික අහලා අදහසක් ප්‍රකාශ කරලා ගිහිල්ලා නැහැ. ඒ සියලු ග්‍රන්ථ ඉගෙනගෙන සියලු භාවනා වඩලා ඊට පස්සේ තමයි නිගමනයට ඇවිල්ලා තියෙන්නේ, තීරණයක් දීලා තියෙන්නේ මේ ධර්මයෙන් නිවන ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් ආරාධනා කරන්න වටිනවා බුදුන් වහන්සේ අනුව භාගතුන් වහන්සේ අනුව නිවන්ට යන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක් ඉන්නවා නම් භාගතුන් වහන්සේ අපට ලබා දීලා තියෙන මේ ත්‍රිපිටක අට කතා ඉගෙනගෙන සමත විදර්ශනා වඩලා ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න කියලා. මොකද ඒක තමයි භාගතුන් වහන්සේගේ ක්‍රමය.
අනිවාර්යයෙන්ම සුපින්නත්නි, බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ඕනෑම කෙනෙකුට විවෘතයි. නොවේසනම් ඇවිල්ලා බලලා තමන්ට මේ ගමන යන්න පුළුවන් නම් ඔබට මේ මහා අභියෝගයට නැත්නම් ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. බලෙන් පටවන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය කොහොමද අපේ රටේ ජනතාව අතරට සාන්ද්‍රණය වෙන්නේ, නැත්නම් ඒක අපි උකහා ගන්නේ කොහොමද කියන කාරණය අපි මේ ළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බෞද්ධයෝ බවට පත් වෙන්නේ නැත්නම් මේ හුදෙක් කවුරු වන් හෝ කෙනෙක් කියවන පළියට අපි බෞද්ධයෝද, නැත්නම් අපි කොතරද අපේ සංක්‍රාන්ති ලක්ෂ්‍ය කුමක්ද කියන කාරණේ පිළිබඳව අපි දැන් අවබෝධයක් ගත්තොත් හොඳයි කියලා හිතනවා.
ඒ කාරණේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ කෙටියෙන් කියනවා නම් මොකද අතිවිශාල පරාසයක දුවන ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපි බෞද්ධයෝ කියලා අපි හිතාගෙන ඉන්නවා. මොකද අපි ඉපදෙන කාලේ ඉඳලම බෞද්ධයෝ කියලා අපි අහලා තියෙන්නේ.
උපැන්න සාතිකෙත් තියෙනවා.
උපැන්න සාතිකෙත් බුද්ධාගම කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නමුත් අපි විතරද මේ ත්‍රිපිටකය දන්නේ? අපි විතරද අපේ භාගතුන් වහන්සේට වඳින්නේ කියන කාරණාව මේ වෙලාවේ කතා කරන්න වටිනවා. ඒකෙදි කියන්න තියෙන්නේ මේ කෝටි ගණනක් ඉන්න මානික බෞද්ධත් වඳින්නේ අපේ භාගතුන් වහන්සේටමයි, වෙන කෙනෙකුට නෙමෙයි, වෙන ශාස්ත්‍රවරයෙකුට නෙමෙයි. ඉතින් ඊට අමතරව අපිට වඩා ඊට කැපවීමෙන් ධර්මය හදාරනවා, භාවනා කටයුතු වල අපිට වඩා යෙදෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. නමුත් ඒ මහායානික නිකායන්වල ඉර්ධිබල තියෙන, අවිඤ්ඤා තියෙන අශසමාපත්තිලාභී භික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවා කියලා අපිට ආරංචි වෙනවා. ආසින් ගමන් කරන භික්ෂුන් වහන්සේලාත් තාම ඉන්නවා කියලා ටිබෙට් වෙන රටවල්වල. නමුත් එකම සෝවන් වහන්සේ නමක්වත් ඇති වෙන විදිහක් නැහැ. එය භාගතුන් වහන්සේගේ සිංහනාදයක්. භාගතුන් වහන්සේ සිංහනාදයක් පවත්වලා තියෙනවා පළවෙනි ශ්‍රමණයාත් මගේ මේ ශාසනය විතරයි කියලා. කියන්නේ මේ භාගතුන් වහන්සේගේ ධර්ම රත්නය සර්ව සම්පූර්ණයෙන් පිළිගන්න පුද්ගලයෙකුට විතරයි සෝවන් වෙන්න පුළුවන්. එතකොට ඒ මහායාන නිකායන්වල යම් යම් වෙනස්කම් ඒ ප්‍රදේශ අනුව වෙච්ච නිසා, සිදුවෙච්ච නිසා මාර්ගඵල ලැබීමෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මහායානයක් නැත්තම් ඊළඟ ජීවිතයකදී මාර්ගඵල ලැබීමක් ප්‍රාර්ථනා කරමින් උත්සාහ දරන බව පේනවා. දැන් මේ කාරණේ විශේෂයක් තියලා තියෙන්නේ දැන් අද කාලේ කවුරු හරි ඉර්ධිපාල පෙන්වුවොත් අපේ බොහෝ දෙනෙක් ඒ පිටුපසින් ගමන් කරන්න කැමතියි. නමුත් භාගතුන් වහන්සේගේ කාලයේදී අශසමාපතිලාභී සහිතව වාසය කරපු අසිත කාලදේවල තවුසා සුද්ධෝදන මහරජුරුවන්ගේ ගුරුවරයා කොයිතරම් ප්‍රඥාවන්තයෙක්ද, කොයිතරම් මේ මහා බල තියෙන පුද්ගලයෙක්ද කියලා කියනවා නම් දවල් ආහාරය අරගෙන මේ හවස්වරුව ගත කරන්න දිව්‍ය ලෝකයකට ගමන් කරනවා. ඒ තරම් බලයක් තියෙනවා. නමුත් සෝවාන් වෙන්නවත් තරම් වාසනාවක් හිමි වෙන්නේ නැහැ. ඒ කාරණයේ තියෙන ගැඹුරු අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මොකද මේ මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාව අපි සරලව කියන ආරෂ්ඨාංග මාර්ගය කියලා. ටිකක් විස්තර කරනකොට සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වෙනවා. නමුත් හරියට විස්තර කරද්දී මේ මුළු බුද්ධාමම මේ මධ්‍යම ප්‍රතිපදාවයි තියෙන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුර අවබෝධ වෙන්නේ කොහොමද කියනවා නම් මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කාරණාව තීරණය කරන්න දිවස්ලාභියෙකුටවත් බෑ. හරියට අපේ භාගතුන් වහන්සේට විතරමයි මේ කාරණේ කරන්න පුළුවන්. රහතන් වහන්සේලත් මේ භාගතුන් වහන්සේ අනුව ඒ ධර්ම කාරණා අහලා හිත දියුණු කරලා අරහත්ත්වේ ලබන්නේ. ඉතින් ඒ කාරණාවේ තියෙන ගැඹුරකම නිසාම මේ දිව්‍ය ලෝක වලට යන්න පුළුවන් දහස් ගණන් සක්වලවල් පේන ඍෂිවරයෙකුටවත් මාර්ගඵල ලබන්න බෑ. ඉතින් ඒ කාරණාව අපි දකිණිභංග සූත්‍රයෙන් පවා පෙන්වන්න පුළුවන්. මේ තිසරණ සහිත පන්සිල් තියෙන පුද්ගලයාටත් පහලින් තමයි දකිණිභංගේ පෞද්ගලික දානවලදී මේ ධානලාභී ඍෂිවරයා ස්ථානගත කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි දැන් අපිට මේ ධර්ම කාරණා ලැබීම කොයිතරම් වාසනාවක්ද කියන කාරණාව ඉස්මතු වෙලා පේනවා. මධ්‍යම ප්‍රතිපදාව කොයිතරම් ගැඹුරු කාරණාවක්ද කියන එකත් ඉස්මතු වෙලා පේනවා. ඉතින් ඒ දැන් අපිට ලැබුණ මේ ත්‍රිපිටක අටකතා පිළිබඳ ගෞරවය හරියටම තියෙන්නේ භාගතුන් වහන්සේට තියෙන ගෞරවයේ මට්ටමටයි කියලායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාරණය භාගතුන් වහන්සේ විශේෂයෙන් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරනවා. භාගතුන් වහන්සේගේ ධර්මය ගැන හිතන්න ඕනේ කොහොමද? භාගතුන් වහන්සේ ගැන හිතන්න ඕනේ කොහොමද කියලා. අපි බලමු මේ කාරණාව. ඊට ප්‍රථමයෙන් ඔබ කලින් ආපු ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් භාගතුන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කරන කාලය තුල මිනිස්සු ලංකාවේ හිටියද කියන කාරණාව සඳහන් මේ පරාජික අටකතා විනය පිටකේ පළවෙනි අටකතාවේ. මොකද අද කාලේ බොහෝ දෙනෙක් කියනවා මේ මිනිස්සුම ලංකාවේ වාසය කරා යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ කියලා. මම මේ ඒ පුද්ගලන්ට විරුද්ධව කතා කරනවා නෙමෙයි. නමුත් අපේ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන ඉතිහාසයේ සමානව මහා වංශයේ ශාසන වංශයේ ත්‍රිපිටක කතාවල සඳහන් වෙනවා. එහිදී සඳහන් වෙන්නේ මහින්ද තෙරුන් වහන්සේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ පිරිනොන් පෑමේ පටන් වර්ෂ 236ක් ගත වූ කාලයේදී මේ ධර්මය මේ දීපයේහි ධර්මය පිහිටවනවාක දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා භාගතුන් වහන්සේ පිරිනොන් පාන වර්ෂයේම සීහ කුමාරයාගේ පුත්‍රයා වූ තම්පන්න දීපයේහි මුල් රජු විජය කුමාරයා මේ දීපයට පැමිණිලා මනුස්ස වාසයක් කළා කියන කාරණාව සඳහන් වෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ඊට කලින් මනුස්ස වාසයක් තිබුණ නැහැ කියලා. නමුත් කවුරු හරි තර්කයක් ඉදිරිපත් කළොත් නෑ නෑ ඊට කලින් මනුස්සයෝ හිටියා කියලා, ඒ නාග ගෝත්‍රිකයෝ සහ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා මේ මනුස්ස කොටසක් තමයි හිටියේ කියලා. එහෙනම් භාගතුන් වහන්සේ මයංගණයට වැඩම කරලා අර දමනය කරන්න බැරි යක්ෂයන්ව සහ නාගයන්ව ගිරිදිවෙනට පළවා හැරීම මනුෂ්‍යයන්ව පළවා හැරීමක් බවට ප්‍රකාශයක් වෙනවා ඒ කාරණාවෙන්. ඒ නිසා එවැනි මත ප්‍රකාශ කරන්න ගියහම බුද්ධාමී ආකාරය වෙනස් වෙනවා. මොකද භාගතුන් වහන්සේ කිසිම රටකට වැඩම කරලා මනුෂ්‍යයන්ව පළවා හැරලා ධර්ම දේශනා කරලා නැහැ.
ආක්‍රමණකාරී ලෙස
හැසිරලා නැහැ. බොහොම ශාසනය වෙනුවෙන් බොහෝ දෙනාට හිතසුව පිණිස වැඩ කටයුතු කරා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ කාරණාවත් මම හිතන්නේ ඉතාම වැදගත්.
අපි ඒ ආකාරයට දැනගියා ගන්නවා විජ්‍යාව තරණය සිදුවෙච්ච අවස්ථාවේදී සිදුනේ කුමක්ද කියන කාරණය. ඔබතුමා එක්තරා අවස්ථාවකදී මේ කුවේණිය සම්බන්ධයෙන් අදහස ප්‍රකාශ කරනවා. කියන්නේ මේ 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 කුවේණියගේ සහෝදරයන් නැත්තම් ඒ වර්ග පරම්පරාවේ උදවියත් එක්ක යුද්ධ කරන්න කියලා කියද්දි එවැනි දෙයක්ත් මට මතකයි ඔබතුමා කියනවා.
ඔව් ඒක තමයි. දැන් එතනදී සඳහන් වෙන්නේ ඒක මහාවංශයේ සඳහන් වෙන්නේ. මේ මහාවංශයේදී එතන සඳහන් කරනවා මේ කුවේණිය යක්ෂණියක් බව. අතුරුදහන් වෙන්න හැකියාවක් තිබුණා. නමුත් විජය කුමාරයාගේ පුණ්‍ය ශක්තිය නිසා අතුරුදහන් වෙන්න බැරි වුණා කියන කාරණාවක් තියෙනවා. එතනදී කුවේණිය විජය කුමාරයාට අනුග්‍රහ දැක්වීම වශයෙන් බයපක්ෂපාතකම් ප්‍රකාශ කිරීම වශයෙන් එකක් ප්‍රකාශ කිරීමේදී කරන එක ප්‍රකාශයක් තමයි ලංකාපුරයත් ඔබ වහන්සේට ලබා දෙන්නම් කියලා. එතනදී විජය කුමාරයා අහන ප්‍රශ්නේ තියෙන්නේ නොපෙනෙන යකුන් සමග යුද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව. එතන එහෙම මිනිස්යන්ව හැටියට මිනිස්යන් හැටියට එතන යක්ෂයෝ හිටියනම් යක්ෂ ගෝත්‍රයක් හැටියට එවැනි කාරණාවක් ඉස්මතු වෙන්නේ නැහැ. එතන කුවේණිය කියන්නේ මම සංඥාවක් දෙනවා, ඒ සංඥාව අනුව ආයුධය විසිකරහම ඒ යක්ෂයන්ට වදින විදිහටයි ඒ යුද්ධය දිනන්නේ කියලා. ඉතින් එවැනි කතා තියෙනවා. ඊට අමතරව ධාතුවංශ කියන පොතේ සඳහන් කරනවා අපේ මේ මණියක්කක නාගරජු භාගතුන් වහන්සේට සහ භික්ෂු සංඝයා වහන්සේට දන් දෙන්නේ දිව්‍ය වූ කාද්‍ය භෝජ්‍ය කියලා. දිව්‍ය වූ ආහාර දන් දෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මනුෂ්‍යයන්ට දෙවියන්ගේ ආහාර දන් දෙන්න හැකියාවක් නැහැ. ඉතින් දිව්‍ය නාග මට්ටමින් ඒ ප්‍රකාශ කරලා තියෙන නිසා තමයි එහෙම දිව්‍ය වූ ආහාර පාන දන් දුන්නා කියලා එතන සඳහන් වෙන්නේ.
හරි. අපි දැන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනකොට මේ විජයවතරණය සිද්ධ වෙච්ච අවස්ථාවේදී එලෙස සිද්ධ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ අපේ ශාසන ඉතිහාසය තුළ නැත්නම් මේ සාහිත්‍ය ඉතිහාසය තුළ ග්‍රන්ථ ලියවෙනවා. දැන් මූලික වශයෙන්ම අනුරාධපුර යුගයේදී අපි ධම්මපදට්ට කතාව, ජාතකට්ට කතාව ආදී දේවල් ගැන අහලා තියෙනවා. ඒ වගේම දම්පියටුවා ගැටපදය, සිකවලඳ සහ සිකවලඳ විනිස, ජානකී හරණය කුමාරදාස රජතුමා ලියපු රචනා කරපු සියබස් ලකර කියලා කවි ලියන්න උපදේශ ග්‍රන්ථයක් හැටර ලියපු පොත, ඒ වගේම ඉන් අනතුරුව පොළොන්නරු යුගයට ආවට පස්සේ බුත්සරණ අමාවතුර ආදී පොත් ගුරුළුගෝමී සහ විද්‍යා චක්‍රවර්තීන් විසින් රචනා කරලා පසු කාලයක ස්වර්ණමය යුගයක් බවට පත් වෙලා මේ ග්‍රන්ථ හැටියට අපි අහලා තියෙනවා. පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය ආදී ග්‍රන්ථ සහ මහා කාව්‍ය කෞසිලුමින කියලා දෙවනි පරාක්‍රමබාහු රජතුමා ලියනවා. ඉනුත් ඔබට ගියොත් එහෙම කුරුණෑගල යුගයේදී 550 ජාතක කතා පොත් වහන්සේ ලියවෙනවා. ඒ අපි අසායත්තේ ජාතකට්ට කතාවෙහි සිංහල අනුවාදනයක් හැටියට කතෘ සංසදයක් විසින් සිදු කරපු. අපි සද්ධර්ම රත්නාවලිය අහලා තියෙන්නේ ධර්මසේන හිමිපාණන් රචනා කරපු ධම්මපදට්ට කතාවෙහි අනුවර්තනයක් හැටියට. ඔය ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් එන මේ සාහිත්‍ය ඉතිහාසය තුළ එනුත් එහාට ගියොත් ස්වර්ණමය සාහිත්‍ය අවධියක් වන කෝට්ටි යුගයේදී සංදේශ කාව්‍යන් ලියවෙනවා. පළවෙනි සංදේශ කාව්‍ය ගම්පොළ යුගයේදී මයුර සංදේශ ලියවෙනවා. ඉන් අනතුරුව මේ කෝට්ටේ යුගයේදී ලියවෙන සංදේශ කාව්‍ය ආදී මේ හැමදේකම ධර්මයේ අන්තර්ගත වෙනවා. හැබැයි ඔය ඔක්කොම කාරණා පැත්තක තිබ්බොත් ඔය ධර්මය මූලාශ්‍ර කොටගෙන ලියවෙන ග්‍රන්ථ, අපි උදාහරණකට ගත්තොත් එහෙම මෝදේ උදාවත කියන ග්‍රන්ථය ලියවෙන්නේ මකාදේව ජාතකයේ පදනම් කරගෙන. කුස ජාතක කාව්‍ය ලියවෙන්නේ කුස ජාතකයේ පදනම් කරගෙන. ඒතකොට කෞසිලිමින ලියවෙන්නේ කුස ජාතකයේ අසුරු කරගෙන. ඔය ජාතක කතා අසුරු කරගෙන මේ බෞද්ධ සාහිත්‍යයක් තමයි මේ රටේ ගොඩනැගෙන්නේ. නමුත් ඒ සාහිත්‍යයට එහා ගිය මුඛ පරම්පරාගතව පැවතුණු සද්ධර්මය මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරනවා. ඒ සිදුවීම මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ එක්තරා විදිහකට සාහිත්‍යයක් මේ රටේ තියෙනවා. මේ රටේ බෞද්ධ සාහිත්‍යයක් තියෙනවා. හැබැයි වළගම්බා රජතුමාගේ කාලේ අනුරාධපුර යුගයේදී තමයි මේ ග්‍රන්ථාරූඪ කිරීම සිදු වෙන්නේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ?
ඔව්. දැන් වර්ෂ 236ක් වෙනකොට තුන්වෙනි ධම්ම සංගායනාව සිද්ධ වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනවා. ධර්මාශෝක රජුගේ කාලයේදී ධර්මාශෝක රජු හැටියට ධර්මාශෝක රජුගෙන් කෙරෙන ප්‍රධානතම ධර්ම සේවාව, ධර්ම ප්‍රචාරක සේවාව හැටියට කියන්න පුළුවන් මේ මුළුමහත් දඹදිව පුරාවටම ධර්මයේ පැතිරීම. දඹදිව කියලා කියන්නේ ඉන්දියාවට නෙමෙයි, දඹදිව ජම්බුද්වීපය කියලා කියන්නේ මේ මහත් දීපයට. ඒ කියන්නේ සෝවියට් රුසියාව ඉඳලා මේ ග්‍රීසිය දක්වා, පෘතුගාලය දක්වා දිවෙන පරාසයක් තුළ අපි දන්නවා ග්‍රීසියේ පවා බෞද්ධ රජු මේ ජීවත් වෙලා තියෙනවා කියලා. මිනැන්ඩර් නම් වූ රජුරු ඉඳලා තියෙන ග්‍රීසිය කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ මේ විශාල පරාසයක ධර්ම පැතිරීමක්, ධර්මයේ පැතිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ කාරණේදී විශේෂ කාරණාවක් තමයි මේ ධර්මාශෝක රජු පතුරවපු දහම සහිත රටවල්වල ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා බොහෝ දවස්වලදී. ඒ කියන්නේ බොහෝ ඒ කාලවකවානුවලදී ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. මාතලේ අලු විහාරයේ ග්‍රන්ථාරූඪ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් 456 වෙනි වර්ෂයේදී. ඉතින් ඒ කාලේ ලෝකේ රහතන් වහන්සේලා හිටියේ නැද්ද කියන ප්‍රශ්නට පිළිතුරක් දෙන්න පුළුවන් මිලින්ද ප්‍රශ්නය ලියවෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ 500 කාලේ සිද්ධිය. ඉතින් ඒ කාලේදී හිමාලයේ පමණක් හිමාලයේ රක්කිත තලයේ පමණක් කෝටි 100ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ බුද්ධහම බැබළෙන කාලයක ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඒ අනුව රහතන් වහන්සේලාගේ අනුමැතියක් තිබුණ නැත්නම් රහතන් වහන්සේලාටත් මේ ග්‍රන්ථ නැති කරන්න හෝ අයින් කරන්න අවස්ථාව තිබුණා කියන කාරණාව ඉතාම පැහැදිලි කරුණක්. ඉතින් ඉතාම සතුටටපත් විය යුතු කාරණාව තමයි මේ සියලු ධර්ම කාරණා ඒ රටවල් වලට පැතිරිලා ඉතින් මැද පෙරදිග හරහා ග්‍රීසිය දක්වාම බෞද්ධ රටවල් තිබිලා තියෙන්නේ. රහතන් වහන්සේලා වැඩ ඉඳද්දී මේ සමහර රටවල් ආක්‍රමණය වලට ලක් වෙලා බුදුදහම සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා. ඉතින් අපි දන්න විදිහට බංග්ලාදේශයත් රහතන් වහන්සේලා ඉඳද්දිම ආක්‍රමණයට ලක් වෙලා අද වෙනස් තත්ත්වයක් තියෙන්නේ ඉතින් ඒ කාරණා සියල්ලටම අමතරව අපිට සතුටු යුතු කාරණාවක් තියෙනවා. මොකද්ද? බුරුම හයවෙනි සංගායනාව. ඒ බුරුම හයවෙනි සංගායනාවට මුල් වෙන්නේ තේරවාද රටවල් 8ක්. මූලාශ්‍ර ග්‍රන්ථ තියෙන රටවල් 8ක්. නමුත් ඒ රටවල් 8ටත් වඩා තැන්වලින් මූලාශ්‍ර ලැබිලා තියෙනවා. කොටින්ම කියනවා නම් බුරුම හයවෙනි සංගායනාවේ සමරු සංගරාව මංගාව තියෙනවා. එතනදී පකිස්තානයෙන් පවා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නලා මේ වැඩම කරලා තියෙනවා. මේ සංගායනාවට අවුරුදු දෙකක් පුරා 1954 ඉඳලා 56 දක්වා භික්ෂුන් වහන්සේලා 2500 නමක් සහභාගී වෙලා කරන ලද සංගායනාවක් සම්පූර්ණ ත්‍රිපිටකය අට කතාව සහ ටීකාව සංගායනා වෙලා තියෙනවා. ඉතින් තේරවාද රටවල් 8ක් තිබිලා තියෙනවා ප්‍රධාන වශයෙන් ලංකාව, ඉන්දියාව, බුරුමේ, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, නේපාලය කියන රටවල් 8. ඉතින් ඒ රටවල් 8ෙන් මූලාශ්‍ර ග්‍රන්ථ ලංකාවෙන් නම් එක තැනකින් නෙමෙයි අරන් ගිහලා තියෙන්නේ. ඒ වගේ බුරුමෙන්, තායිලන්තෙන් නොඑක් තැන්වලින් මූලාශ්‍ර ග්‍රන්ථ තිබිලා තියෙනවා. ඒතකොට මේ ග්‍රන්ථ සංසන්දනය කිරීමේදී අපිට දැනගන්න ලැබෙනවා මේ තේරවාද රටවල් සියල්ලංගෙම තියෙන ඒ ධර්මය ත්‍රිපිටකයේ අට කතා ආදී ධර්මය වෙනස් වෙලා තියෙන්නේ ඉස්පිලි පාපලි ආදී ඉතාම සුළු තැන්වලින් කියලා. ඉතින් උච්චාරණ මාත්‍ර වලින් වෙනස් වුණා කියලා දැනගන්න පුළුවන්. ඉතාලම සුළු වෙනස්කම් තියෙන්නේ. දැන් අපි පාඩම් කරලා රගෙන ආව නම් එහෙම ඡේද ගණන් නැති ඉඩ තියෙනවා.
ඔබතුමා බොහොම කඩිමතට අපේ ගෙනාවා බොහොම රසවත් මාත්‍රකාව මේ මාත්‍රකාව. චට්ටමහා සංඝායනාව. මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේම මම අපවත්ව අදාළ අපේ පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිම් පාරණ වහන්සේ ආදී ස්වාමින් වහන්සේලා පවා මේ මහා උතුම් සංඝායනාවට සහභාගී වෙලා තිබෙනවා. අපි අද දවසේ සාකච්ඡාව මෙතනින් හමාර කරන්න සූදානම් වෙනවා. හේතුව මේ කුතුහලයේ දනවන තවත් කරුණු කාරණා ගොඩක් දැනගන්න පුළුවන් වෙන තැනකින් සාකච්ඡාව අවසන් කිරීමේ අවශ්‍යතාවයකුත් තිබුණා අපිට. ඒ නිසා මේ චට්ටමහා සංගායනාව කියන්නේ මොකක්ද? ඔබ අහලා තියෙනවා බොහෝ විට මේ ප්‍රථම දෙවන තෙවන සංගායනාව පෙළ පොතේ පවා සඳහන්ලා තියෙනවා. පංචසතිකා, සප්තසතිකා, සාහස්තිකා, සංගීතී ආදී වශයෙන් තිබුණේ කොහෙද? කවුද මූලිකත්වයේ, දායකත්වයේ කවුද? කැලේ මොකද්ද, ප්‍රතිඵල මොකද්ද ආදී වශයෙන් ඔබ අහලා තියෙනවා. හැබැයි මේ චට්ටමහා සංගායනාව මේ ඔබ අප ඉපදුණු සියවසේ නැත්නම් 20 වෙනි සියවසේ මැද භාගයේදී සිදුවෙච්ච දෙයක්. මේක අපිට කතා කරන්න කදිම අවස්ථාවක්. සමිඳුරණසිංහ මහත්මයා අපිට කරුණු සහිතව සනාථ කරපෙන්වයි මේ කොහොමද ඒ රටවල්වල ත්‍රිපිටක ග්‍රන්ථවල තිබෙන අකුරු පමණක් වෙනස් වෙලා මෙච්චර මතක ශක්තියක් තබාගෙන කොහොමද ඒ රටවල මේ ධර්මයේ පැවතුනේ කියන කාරණේ, ඒ ධර්මයේ ආශ්චර්යය. ඒ නිසා අපි අද දවසේ කංකා විතරණී වැඩසටහන මෙතකින් සමාප්ත කරන්න සතුටු වෙනවා. අසතුටු මොකද කතා කරන්න බොහෝ දේවල් පෙළ ගහලා තියෙද්දි අද පුරපසලසක පොහොය දවසේ මේ සාකච්ඡාව සමාරම්භක වැඩසටහන, පළමු වැඩසටහන අපි ඉදිරියේදී නැත්නම් ඊළඟ පොහොය දවසෙත් මේ ආදි වශයෙන්ම මේ කතාන්දරේ දිගින් දිගටම කතා කරගෙන යනවා. හැම පොහොය දවසකම රාත්‍රී කාලයේ ඔබට මේ නරඹන්නට, ඇහුම්කන් දෙන්න, ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා අපේ සමිඳ රණසිංහ මැතිතුමන්ට. පුදුමාකාර වෙහෙසක් දරමින් මේ උතුම් ගවේෂණය නැත්නම් මේ ශ්‍රී සද්ධර්මයේහි විපුල පළ ප්‍රයෝජන රටේ ජනතාවට, කල්‍යාණ මිතුරන්ට ලැබගන්න එතුමා පුදුමාකාර අප්‍රත්‍යත ධෛර්යයක් දමනවා. තමගේ පෞද්ගලික කටයුතු පසෙක තබා මේ වෙනුවෙන් කැප වෙනවා. ඒ කැපවීමෙහි අග්‍රඵලය තමයි අද දවසේ අපි නෙලාගන්නේ මේ වැඩසටහන හරහා. එසේනම්
ඔබතුමාට ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. තව තවත් මේ ධර්මයේ රටේ ජනතාවත් ඉදිරියේ තබන්නට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා යමක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒකත් කියලාම වැඩසටහන විනා කරනවා.
අවසාන වශයෙන් මේ සමාරම්භක වැඩසටහනේදී භාගතුන් වහන්සේගේ අවසන් වචනය උපදේශය, ඇත්තටම භාගතුන් වහන්සේ දේශනා කරන ලද අවසාන වචනය හැටියට සඳහන් වෙන මහා පරිණාම සූත්‍රයේ සඳහන් වෙන මේ කොටස මතක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙහිදී භාගතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ආනන්ද, නුඹට මෙහෙම හිතෙන්න පුළුවන්, මේ පෙළ වචන දේශනා කරපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නැහැ. දැන් අතීතයට ගිය නිසා, පිරුණම් පාපු නිසා දැන් ශාස්ත්‍රුන් වහන්සේ නැහැ කියලා. ඉතින් මේ ආනන්ද හාමුදුරන්ට හිතන එකක් නෙමෙයි, ඇත්තටම භාගතුන් වහන්සේ අපි අරමුණු කරලා මේ කියන්නේ ඇත්ද කියලා හිතනවා. මොකද මෙතනදී දැන් අද කාලේ වුණත් බොහෝ දෙනෙක් කියනවා මේ අපි අසරණ වෙලාද කියලා. අපි සඳහන් කරමු දැන් දැකිනවා
වෙලා වගේ හිතර දැනෙනවා බුදු හාමුදුරුවනේ
කියලා. ඔව්. ඉතින් එහෙම හිතන්න එපා කියන එක තමයි භාගතුන් වහන්සේගේ පළවෙනි උපදෙස. නඛෝ පනේතං ආනන්දේවං දට්ඨබ්බං, ආනන්දයේසේ නොදකිය යුතුයි කියන කාරණාව තමයි තියෙන්නේ. භාගතුන් වහන්සේ අතීතයට ගියා කියලා හිතන්න එපා කියලා සමහර දෙනක සඳහන් කරලා තියෙනවා. අන්තිම ධාතුන් වහන්සේ වැඩ ඉන්නකම් මේ බුද්ධෝත්පද කාලයයි කියලා. ඉතින් එතනදී භාගතුන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා, ආනන්ද මම විසින් යම් ධර්මයක් විනයක් දේශනා කරාද, ඊට අමතරව පැනෙව්වද, අදිස්ථාන ශක්තියක් සමග පිහිටෙව්වද, එය මගේ ඇවැයමෙන් තොපට ශාස්ත්‍රුන් බවට පත් වෙනවා කියන කාරණාව. ඉතින් ඒකෙදි භාගතුන් වහන්සේගේ ජීවමාන සංඥාව අපි ලබා ගන්නේ කොහොමද, මේ ධර්ම රත්නයට කොයි තරම්ම ගරු කළ යුතුද කියන කාරණය ඉස්මතු කරමින් තමයි භාගතුන් වහන්සේ මේ අවසාන වචනය, අවසාන උපදේශ අපිට ලබා දෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි ඉදි වැඩසටහන්වලදී
සාකච්ඡා කරමු. හොඳයි. ධර්මයට ගරු කරමින් ඒ ධර්මයේහි ඵල නෙලා ගන්නට ඔබටත් අපටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරලා අපි වැඩසටහන හමාර කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු, ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු, ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.